గారు కాల్తుర డిస్ట్రిక్ట్ అభిమంత్రుమా నలింద జాతి సమిత్వ
గారు
వైద్య
నియోజకత నాయకత్వమని අපි මේ පනත් සංශෝධනය හරහා සාකච්ඡා කරන්නේ අපේ රටේ තිබෙන දරිද්‍රතාවය පිළිබඳ විශ්ලේෂණයක් කරලා ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව වැඩි කරන්නට හෝ ප්‍රතිලාභය වැඩි කරන්නට නොවේ. දිවිනගුම දෙපාර්තමේන්තුව යලි සමෘද්ධි දෙපාර්තමේන්තුව කරන්න, දිවිනගුම ජාතික සභාව යලි සමෘද්ධි ජාතික සභාව කරන්න, දිවිනගුම දිස්ත්‍රික් කමිටු යලි සමෘද්ධි දිස්ත්‍රික් කමිටු කරන්න, දිවිනගුම බැංකු යලි සමෘද්ධි බැංකු කරන්න, දිවිනගුම අරමුදල් යලි සමෘද්ධි අරමුදල කරන්න. දැන් මේ සමෘද්ධි ව්‍යාපාරයේ අවුරුදු 19ක් විතර තිබුණා. ඒ කාලෙත් ඔබතුමා යාණ්ඩුවේ ඇමතිවරයෙක්. ඊට පස්සේ මේක වසර දෙකකට ආසන්න කාලයක් දිවිනගුම බවට පත් වුණා. ඒ කාලෙත් ඔබතුමා යාණ්ඩුවේ ඇමතිවරයෙක්. ඊට පස්සේ පහුගිය අයවැයේදී මේකේ නම ජන ඉසුර කියලා වෙනස් කරන්න කියලා මුදල් ඇමතුමා කිව්වා. පහුවෙන්දා ඔබතුමා කිව්වා මුදල් ඇමතුමාට නම් මංජන් වෙන්නේ නැති, මේක එහෙම නෙමෙයි කියලා. දැන් ආයේ සමෘද්ධි බවට පත් වෙලා තිබෙනවා. මේක කරු නියෝජ්‍ය කතානායකතුමනි, කෙත්තාරාමේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය වගේ නම් වෙනස් කරා වගේ වැඩක් නෙමෙයි. තිරුවන් ප්‍රාන්දුවක පුරන් අපු ක්‍රීඩාංගණය වෙනස් කරා වගේ වැඩක් නෙමෙයි. ඊට වඩා රට පුරා ව්‍යාප්ත වෙලා තියෙන බැංකු පද්ධතියක්, සේවාවක් නම වෙනස් කිරීම කියලා කියන්නේ ගිය සැරෙත් ඔබතුමා දන්නවා ඇති මේ සමෘද්ධි බැංකුවල පුවරු ටික දිවිනැගුම බැංකු බවට පත් කිරීම සඳහා කොපමණ මුදලක් වියදම් කරාද කියලා. මගේ අතේ තියෙනවා මේ සමහර බැංකු වලින් එවන ලද ඒ කරන ලද වියදම්. දල වශයෙන් දිවිනගුම ප්‍රජාමූල බැංකු 1074ට දැන්වීම් පුවරු වෙනස් කරන්න විතරක් ඒ කාලේ ගිහිලා තියෙනවා මිලියන 37.5ක්. සමෘද්ධි මහසංගම් 331ක දිවිනගුම සමිති කරන්න විතරක් ඒ කාලේ ගිහිලා තියෙනවා රුපියල් මිලියන 11.5ක්. ඒ කියන්නේ දල වශයෙන් රුපියල් මිලියන 50ක් වියදම් කරලා තිබෙනවා 2014 අවුරුද්දේ මේ සමෘද්ධි දිවිනැගුම කරාට පස්සේ. සා දැන් එදා මිලියන 50ක් ගියා. දැන් මේ සැරේ වෙනස් කරන්න අපි හිතනවා දල වශයෙන් මිලියන 75ක් 80ක්වත් යාවි මේ බෝඩ් ටික වෙනස් කරගන්න කියලා. හොඳයි, මේ 2000 නෙමෙයි ඇමතුමා, මේ එවලා තියෙනවා මේ හැබැයි ඔ හැබැයි එදා ඒ ටික වෙනස් කරගත්තේ නෑ රුපියල් 2000න්. ඒක ඔබතුමාම හිතුව ආණ්ඩුවක. ඉතින් දැන් මෙහෙම යන අතරේ තමයි මට වෙලාවති අඩුවෙන් තියෙන නිසා ප්‍රශ්න කීපයක් තමයි අහන්න තියෙන්නේ. දැන් මේ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභයක් තිබෙනවා. සමාජ ආරක්ෂණ අරමුදලේ ඔබතුමාලා රුපියල් 100 ගානේ ප්‍රතිලාභයකින් කපා ගන්නවා. ඒකේ කියලා තියෙනවා සමෘද්ධි ලාභියෙක් මිය ගියාට පස්සේ මරණ ප්‍රතිලාභය රුපියල් 10000ක් දෙනවා කියලා. හැබැයි ඔබතුමාම දන්නවා 2013 14 15 කියන අවුරුදුවල මේ මරණ ප්‍රතිලාභය 8000කට ලබා දීලා නැහැ. 8000ක් ඉන්නවා. ගෙවලා තියෙනවා නම් හොඳයි. ඊළඟ කාරණේ ඔව් මම කියන්නේ මේ 15000 නෙමෙයි. හිඟේ ගෙවලා තියෙනවා. හොඳයි. ඊළඟට මේ සමෘද්ධි සමෘද්ධි ආරක්ෂණ අරමුදල ඔබතුමාම සඳහා අපි මේ ගිය සැරෙත් මේ දිවිනගම විවාදෙත් පෙන්නුම් කරා. මේ අරමුදල ඇයි බැරි විගණකාධිපතිවරයාට විගණනය සඳහා යටත් කරන්න කියලා නේද? දැන් මේ තිබෙන්නේ ඔව් මේ බාරේ කටයුතු මෙම
තව විනාඩි එකමාරක් තියෙනවා.
ඕක අපි අවස්ථා ගණනාවකදී ඉල්ලීම් කරා. ඊට පස්සේ විගණක කටයුතු කරන මේ මුදල් රජයේ මුදල් නෙමෙයි, ඒ හින්දා ඒක කරන්න බෑ කියලා. ඒ නිසා අපේ කාලේ අපි කරේ මේක පුද්ගලික විගණන සමාගමකින් කරා. දැන් මම ආව ගමන් කරේ ඈර්නස්ට් ඇන් යං ලෝකේ ඉතාම මේ ඉහළම මට්ටමේ තියෙන ඔඩිට් මේ සමාගමට මේ සියලුම බැංකු මේ සියලුම අරමුදල් විගණනය කරන්න බාර දුන්නා.
ඔව් නමුත් දැන් ඔබතුමාට පේනවා ඇති, දැන් මේ ප්‍රතිලාභයේ රුපියල් 100ක් කපාගෙන තමයි මේ අරමුදල් හදන්නේ. ඒක තමයි එහෙම හදන අරමුදලක් විගණකාධිපතිවරයා රජයේ විගණකාධිපතිවරයා විගණන කරනවා නම් තමයි මුදල් වල පාරදර්ශභාවය රැඳිලා තියෙන්නේ. හරි, ඊළඟ ප්‍රශ්නය දැන් මේ 2014 අවුරුද්දේ මේක විතරයි 2014 නොවැම්බර් මාසයේදී ඉසුරුමත් නිවහන වැඩසටහන සඳහා රුපියල් 10000ක් දෙනවා කියලා නිවාස අලුත් වැඩියා කරගන්න 2500 ගානේ දුන්නා. 2500 ගානේ දීලා ඒකට රුපියල් කෝටි 299ක් ඒ වෙලාවේ වේදන් කළා තියෙනවා. දැන් ඔබතුමාලා යවනවා දිවිනගුම අධ්‍යක්ෂවරුන්ට ලියුමක් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ 2500 අය කරගන්න. ඔව්. දැන් මේ සමහර තැන්වල 2500 එක සැරේ අය කරගන්නවා. ඔව් ඔව් මම කියන්නේ ඔබට. මේ මේනකොට මිල්ලනියේ එක සැරේ 2500 අය කරන් කටයුතු කළා තිබෙනවා. බණ්ඩාරක මිල්ලනියේ. එසා දැන් මේ ජනතාවට දීපු ආධාරයක් අලුත් වැඩියා සඳහා ඔබතුමාලා ඉතුරු 7500 දෙන්න යෝණ. දැන් මේ 2500ත් ඉක්මනට අය කරගෙන කටයුතු කරන්න. එසා ඔබතුමා අවධානය යොමු කරන මේ සම්බන්ධයෙන්.
මිනිසුන්ගේ ඉතිරි කිරීම වලින් අහිංසක මිනිසුන්ගේ ඉතිරි කිරීම. ඔය එක තමයි
හැබැයි 2500 එක සැරේ මේක අය කරගෙන ගියාට පස්සේ මේ දුප්පත් සමෘද්ධිලාභී ඉන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ.
හරි. අවසන් කරන්න.
ඒ නිසා ඒ වගේම තමයි මේ සමෘද්ධි සේවකයන්ගේ ගමන් වියදම් දීමනාව පිළිබඳවත් රුපියල් 750ක් වෙන් කළා තිනු. හැබැයි ඒ 750 දෙන්න මිලියන් 209ක් ඕන. 2016 අවුරුද්ද දීලා තියෙන මිලියන 46යි. එසම මේ ගමන් වියදම් ටික දී ගන්නත් බෑ. මේ කරුණු ගැන ඔබතුමාගේ මේ විනාඩි 5 තුළ අවධානය යොමු කරන්න.
හොඳයි. ගම්පා දිස්ත්‍රික් මන්ත්‍රීතුමා අපේ ගරු ප්‍රසන්න රන්තුංග මැතිතුමා වාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 1994 ආණ්ඩුව බලයට පත් වුණයින් පස්සේ රටේට ඉතා වැදගත් පනත් කිහිපයක් ඉදිරිපත් වුණා. එයින් එකක් තමයි සමෘද්ධි පනත. අනෙක් පනත තමයි වෘත්තීය පුහුණු අධිකාරිය පිහිටුවීමේ පනත. මේ දෙකම එදා පිහිටවන්න ලැබුවේ එවකට මේ රටේ පැවතිච්ච පසුබිමත් එක්ක. අපි දන්නවා යුද්ධයත් ඒ වගේම භීෂණයත් එක්ක රටේ ආර්ථිකය කඩන් වැටෙනකොට දරිද්‍රතාවය පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න මතුවුණා. අපි දන්නවා 1994 විරැකියාව 113.1යි. ඒ වගේම දුප්පත්කම 130කට ආසන්න ප්‍රමාණයකට තිබුණා. ඒ වගේම 2014 වෙනකොට අවුරුදු 19ක් වෙනකොට විරැකියාව 104.3ට අඩු වුණා. දුප්පත්කම 106 දක්වා අඩු වුණා. මේ කාර්යභාරය කරන්න මේ සමෘද්ධි ක්‍රියාදාවලිය තුළ විශාල දායකත්වයක් ලැබුණා. ඒ සඳහා කටයුතු කරේ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, එහෙම නැත්නම් දියුණුවම සංවර්ධන නිලධාරීන් නම් වෙනස් වුණාට පුද්ගලව එකයි මෙයාගේ විශාල දායකත්වයක් මේකට ලැබුණා. එතුමා දන්නවා මම සන්තෝෂ වෙනවා මොකද එදා 94 මේ සමෘද්ධි පන්ත ගේනකොටත් එතුමා තමයි මේ විෂයභාර ඇමතිවරයා. එදා එතුමා පැහැදිලි කරා මේක ආරම්භයයි, ආරම්භ කරන්න හේතුයි ඒකේ ප්‍රගතියයි. ඒ වගේම ඒක පිළිබඳව මම කතා කරන්නේ නැහැ. මම මේ කාරණාවට එන්න කතා කරේ කරු නියෝජ්‍ය කතානායකතුමනි. මේ 2013 දිවිනැගුම පනත ගේනකොට ඒකට පාදක කරගත්තේ දුප්පත්කම 106 දක්වා අඩු වෙලා තියෙද්දි 194කගේ දායකත්වයක් ලබාගෙන දුප්පත්කම අඩු කරන්නත් රටේ සංවර්ධනයේදී එයාගේ දායකත්වයක් ගන්න. ඒ නිසා තමයි ඔබතුමා කිව්වා වගේ ආයතන පහක් එකහු කරලා දිවිනැගුම වැඩසටහන ආරම්භ කරේ. දිවිනැගුම වැඩසටහන තුළින් විශාල කාර්යභාරයක් කෙරුණයි වකවානුවේදී. නමුත් ඒ කරන්දි දිවිනැගුම සංවර්ධන නිලධාරීන් විශාල මහන්සියක් කැපවීමක් කරා. කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ ගරු කතානායක නියෝජ කතානායකතුමනි මේ කාර්ය දිවිනැගුම පනත ක්‍රියාත්මක වුණාම එතනදී යම් යම් ප්‍රායෝගික ගැටලු මතු වුණා. ඒ ප්‍රායෝගික ගැටලු පිළිබඳව මේ කෙටි වෙලාව තියෙන නිසා මේක අහන්න කල්පනා කරේ. පළවෙනි කාරණාව ගරු අමතුමාගේ අවධානය යොමු කරනවා මේ සමෘද්ධි නම වෙනස් කරාම මේකට සම්බන්ධ වෙච්ච අනෙක් ආයතනවල නිලධාරීන්ට මොකද වෙන්නේ? ඒ නිලධාරීන් සම්බන්ධව වැඩපිළිවෙලක් තියෙනවද? ඒගොල්ලන් සමෘද්ධියකට ගත්තම එයට යම් අසාධාරණයකට ලක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ සමෘද්ධි සංවර්ධන දිවිනැගුම සංවර්ධන නිලධාරීන්ට විශ්‍රාම වැටුපක් සහිත රැකියාවක් ලැබෙන විදිහට මේ පනත සංශෝධනය වුණා. නමුත් එදා දුන්නේ තාවකාලික පත්වීමක්. තාවකාලික පත්වීම ලබා දෙන හේතු වුණේ ඔවුන්ට EPF ETF ලබාගෙන ඒ පනත අනුව ක්‍රියාත්මක කරන අවශ්‍යතාවය නිසා තමයි. නමුත් ඒ අයට විධිමත් පත්වීමක් ලබා දීම රජයේ වගකීමක්. ඒක ලබා දෙන්න ප්‍රායෝගික ගැටලු තිබුණා. අපි සාකච්ඡා කරා, මෙව්වට ගියා. එතනදී කල්පනා කරන සේවා හා රාජ්‍ය සේවා කොමිෂන් සභාව එක්කහු වෙලා බඳවා ගැනීම ප්‍රතිපාටියක් හදලා ඒ බඳවා ගැනීම ප්‍රතිපාටිය අනුව මේ සේවකයන් අන්තර්ගහණය කරලා ඒ අයට මේක ලබා දිය යුතු තියෙනවා. දැන් මේ රජ්‍ය බලයට පත් වුණයින් පස්සේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම නිසා මේ ඊට පෙර ඒ පත්වීම් ලැබීමට සුදුසුකම් ලැබුවොත් මේ සංවර්ධන නිලධාරීන්ට විශ්‍රාම වැටුප පහසු වෙනවා. ඒ වගේම ඒ ඇයට ස්ථීර පත්වීමක් නොමැති නිසා අර මේ ආණ්ඩුවෙන් රුපියල් 10,000ක් එල්ලපු 10,000ක් ඒ ඇයට මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ පිළිබඳ ඔබතුමාගේ අවධානය යොමු කරන්න, මොකද ඒ අයගේ දායකත්වය මේ දුප්පත්කම නැති කරන්න විශාල වශයෙන් මේ රටට ලැබිච්ච පිරිසක් නිසා. ඒ වගේම රුපියල් 2500 කතාව පිළිබඳව අපේ ගරු මන්ත්‍රීතුමා පැහැදිලි කරා. ඔබතුමාගේ දැන ගැනීමට ඒක එකවර ගන්නවා ගරු ඇමතිතුමනි. සමහර ස්ථානවල ගන්නවා. අපි දන්නවා ඒක ඒ අයට දරා ගන්න බෑ. මේ ඒ ප්‍රතිලාභීන්ගේ මුදල් වලින්ම තමයි මේ අරමුදල ඒක රාශිය වුණේ. අපි විශ්වාස කරනවා ඒ අයගේ මුදල් නිසා ඒ 2500 ආපසු අය කරගන්න නොහැකි කමක් තියෙනවා නම් ඒ අයට ලොකු ශක්තියක් වෙනවා. අපි එදා දුප්පත් කියලා නිර්ණය කරේ රුපියල් 1300ට වඩා අඩු වැටුපක් ගන්න අඩු ආදායම් තියෙන අයව. අද ඒක ඒ මට්ටමින් ගණන් ගන්න බෑ. අද හාල් ගන්න ගියොත් රුපියල් 100යි. අනික් පොල් ගෙඩියක් ගන්න ගියාම රුපියල් 70යි. ඒ නිසා මේ ගැන සලකලා මේ ගත්තා වූ තීන්දුව පිළිබඳව කටයුතු කරන්න. අපි දන්නවා එදා ජනසභිය ආරම්භ කරනකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කීපයකට සීමා වුණේ. ඒකේ අඩුපාඩු බලලා ඔබතුමා ඉතා වැදගත් පනතක් මේ සමෘද්ධි පනත ගෙනාවේ. මේක රටටම බලපාපු පනතක්. ඒ පනත සංශෝධනය කරනකොට ජයමති මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒකට අලුතෙන් අපි තව මොනවද කරන්න ඕනේ, මේක නම වෙනස් කිරීම තුළින්ම මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ නිසා සම්මාද නිලධාරීන්ගේ ප්‍රශ්නය පිළිබඳව රුපියල් 2500 ප්‍රශ්නය පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම සංවර්ධන නිලධාරී ඒ අය ණයක් ගන්න ගියාම වෙනත් බැංකුවලට ගිහිල්ලා තමයි ණයක් ගන්න වෙන්නේ.
විනාඩි දෙකක් තියෙනවා.
දිවි නැගුම වැඩපිළිවෙල තුළ ගමේ සමෘද්ධි ප්‍රතිලාභියා විතරක් නෙමෙයි ගමේ දුප්පත් කෙනාටත් ඒක ලබා දෙන්න පුළුවන් වුණා. මම දැන් මට මතකයි 2015 සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ඒ විෂයභාර කටයුතු කරනකොට ගමේ දුප්පත් අයටත් 10,000 දෙන්න ගත්තා. ප්‍රතිලාභීන්ගේ අරමුදලෙන් සාමාන්‍ය දුප්පත් අයටත් දෙන්න ගත්තා. ඒ මට්ටමට අද මේ සමෘද්ධි ව්‍යාපාරය තුළ බැංකු සංගම් ඉතාමත්ම ශක්තිමත් වෙලා තියෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වා දැනට අර මියගිය විශ්‍රාමගිය සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප් පැඳපු අරමුදල් හිඟ මුදල් දුන්නයි කියලා. නමුත් අපි දන්නවා අපේ ප්‍රදේශවල පහුගිය අවුරුදු දෙකේ මේ මුදල් ලබා දීලා නැහැ. ඒ ලබා දෙන්න කටයුතු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨ නිලධාරීන්ට හිමි වැඩබැලීමේ දීමනාව අද දිවි නැගුම සංවර්ධන නිලධාරීන් කොට්ටාස දෙක තුන වැඩ බලනවා. මේ අයට වැඩ බලන දීමනාව මේ වෙනකන් ගෙවලා නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා මාර්ගෙන් මම ඉල්ලීමක් කරන ගරු ඇමතුමාගේ අවධානය යොමු කරන්න, මොකද ඒ අය සඳහා ඒ අයගේ රැකියාව තෘප්තිමත් කිරීම අපේ වගකීමක් නිසා.
බොහොම ස්තුතියි.
ගරු අවසාන වශයෙන් මේ නම වෙනස් කරලා මට ජයම්පති වික්‍රමන්ද ගරු මන්ත්‍රීතුමා බලය බෙදීම මේ දිවි නැගුම පනත යටතේ පළාත් සභාවල බලය පිළිබඳව කතා කරා. මම එවකට පත්සාහිර පලාතේ ප්‍රධාන ඇමතිවරයා හැටියට කටයුතු කරේ. මම මේ අවස්ථාවේ මතක් කරන්න ඕනි පළාත් සභාවල බලය බෙදීම පිළිබඳව අපි එකගයි. හැබැයි බලය බෙදුවට වැඩක් නැහැ ප්‍රතිපාදන නැත්නම්. අපි පළාත් සභාව ගෙනියනකොට ශක්තිමත් පළාත් සභාව බස්නාහිර පළාත් සභාව. නමුත් අපිට අවශ්‍ය කරන ප්‍රතිපාදන රජයෙන් ඒ වර්ෂවල විධිමත් විදියට ලැබෙන්නේ නැත්නම් ඒ කටයුතු කරන්න බෑ. දැන් මේ වර්ෂයේ අයවැය ඉදිරිපත් කරපු වෙලාවේ පළාත් සභාවලට ලබා දීපු මුදල් පවා කපාහරලා තියෙනවා. අපි මේ දිවි නැගුමක පනත යටතේ අපිට බස්නා පළාත් සභාවලට තිබ්බ බලතල පාවිච්චි කරලා කටයුතු කරද්දී බෝක්කු පාලං මහා පරිමාණයේ දේවල් අපිට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා බලය බෙදීම පිළිබඳව අපි එකයි එහෙම බෙදෙනවා නම් මේක දීලා අපි නැවත ඒ මට්ටමට ගේනවා නම් රජය විසින් මීට වඩා පළාත් සභාවලට අරමුදල් ලබා දිය යුතුයි කියන කාරණාවත් මතක් කරමින් මම නිහඬ වෙනවා කරු නියෝජ්‍ය කතානායකතුමනි.
ආචාර්ය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීතුමා ආචාර්ය හර්ෂදී සිලමැතිතුමාට විනාඩි 6ක කාලයක් වගේ
තියෙනවා. බොහොම ස්තුතියි මරු. ඕකේ වණ්ඩ. නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත්ම වැදගත් මේ විවාදයක් අද සිද්ධ වෙන්නේ සමෘද්ධියේ නම ඒ හරි නම නැවත ස්ථාපනය කිරීම පිළිබඳ අපි SBA දිසානායක ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ
සමෘද්ධිය ලැබෙන පවුල් ප්‍රමාණය ලක්ෂ 14ක් විතර වෙනවා කියලා තමයි අපිව දැනුවත් කරලා තියෙන්නේ. දැන් දිගටම එළවෙන විවේචනය තමයි මේ 50% ලැබිය යුතු පවුල් වලට ලැබෙන්නේ නැහැ. ලැබෙන පවුල් වලින් 50%කට මේ සමෘද්ධිය ලැබිය යුතු නැහැ කියලා. දැන් නොඑකුත් විවේචන අතරේ කියන දෙයක් තමයි මේ දේශපාලන බලපෑම් තියෙනවා. සමහර වෙලාවට ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනඥයා කියනවා තමන්ගේ මීටින් වලට ආවෙ නැත්නම් අපි සමෘද්ධිය දෙන්නේ නැහැ. මේ සමෘද්ධිය දේශපාලනය කරන වීම ගැන විවේචන එල්ල වෙනවා. දැන් මම කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමෘද්ධි නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වලා මම ඔවුන්ගේ මේ පිළිබඳ විමසුවාම ඔවුන්නම් කියන්නේ නැහැ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ලැබිය යුතු දෙනාට සමෘද්ධිය දෙනවා කියලා. දැන් අපි දන්නවා ආණ්ඩුව මාරුණයින් පස්සේ සමෘද්ධියට වෙන් කරපු මේ මුදල අතිවිශාල ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. 2014 බිලියන 15ක් දීපු එක 2016 බිලියන 32කට වැඩි වෙලා 2017 අවුරුද්දේ සමෘද්ධි ලාභීන්ට බිලියන් 43 දෙන්න දැන් සූදානම් වෙලා තියෙනවා. එතකොට ඒ කියන්නේ මේක තුන්ගුණයකින් විතර මේ අවුරුදු දෙකේ තුනේ වැඩි වෙලා තියෙනවා. දැන් ගැටලුව තියෙන්නේ කාටද මේ සමෘද්ධිය අපි ලබා දිය යුත්තේ කියන එක. දැන් ලංකාවේ මං කිව්වා වාගේ 14,14,340ක් සමෘද්ධි ලබන පවුල් ඉන්නවා. දැන් ඒකෙන් සවිබලව ගන්නවා ඇති පවුල් ප්‍රමාණය 136,417යි. සවිබල ගැන්විය නොහැකි පවුල් සංඛ්‍යාව 20,075යි. සවිබල ගැන්විය හැකි පවුල් සංඛ්‍යාව 12,53,847යි. මෙන්න මෙතන තමයි ගැටලුව තියෙන්නේ. අපි කොහොමද මේ කට්ටිය තෝරගන්නේ? දැන් මං සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගෙන් ඇහුවාම එතුමා මට කිව්වේ මේක මේ ආදායම හා පවුලේ මේ සමාජිකයන්ගේ සංඛ්‍යාව අනුව තමයි මෙච්චර කල් තෝරගෙන තියෙන්නේ කියලා. නමුත් දැන් සමීක්ෂණයක් පවත්වගෙන යනවා. මංගාව තියෙනවා මේ සමීක්ෂණය පිටු 17ක සමීක්ෂණයක් නොයෙකුත් දේවල් ගැන අහනවා. අහලා ඒ සමීක්ෂණයට අනුව නිර්ණායක තෝරගන්න ඕනේ කියලා අලුතෙන් සමෘද්ධිය ලැබිය යුතු කට්ටිය හා මේ දැන් සමෘද්ධිය ලැබිය යුතු ලැබෙන කට්ටියගෙන් නොලැබිය යුතු කණ්ඩය තෝරගන්න. එතකොට දැන් අපිට ආරංචි වෙච්ච විදියට තව පවුල් ලක්ෂයක් සමෘද්ධි ඉල්ලලා තියෙනවා කියලා මේ සමීක්ෂණයෙන් මේ අපිට දැනගන්නද? ලක්ෂ 7ක් සමා වෙන්න, ලක්ෂයක් නෙවෙයි ලක්ෂ 10ක්, ලක්ෂ 7ක් ලක්ෂ 10ක් අතර ප්‍රමාණයක් සමා වෙන්න මට වැරදුනා. අලුතෙන් සමෘද්ධි ඉල්ලලා තියෙනවා. එතකොට ආණ්ඩුව මේ සමෘද්ධියට දෙන ප්‍රමාණය වැඩි කරාට, ඒ කියන්නේ ඉස්සලා තිබුණේ 420යි, දැන් ඒ 420 අඩුම ප්‍රමාණයට දෙනවා. 1000ක් සමෘද්ධිය ලැබිච්ච කට්ටියට දැන් 1500ක් දෙනවා. 2000ක් කට්ටියට 2500ක් දෙනවා. 3000ට 3500ක් දෙනවා කියලා මට දැන් මේ සමෘද්ධි අමාත්‍යාංශයේ ඒ නිලධාරී මහත්වරු මේ කොළ කෑල්ල ගෑල් දුන්නා. දැන් ගැටලුව තියෙන්නේ මේ වැඩි කරපු සමෘද්ධි දීමනාව කොයි ආකාරයටද බෙදී ආ යුතු කියන එක. කාටද මේ සමෘද්ධිය දෙන්න ඕනේ? එතකොට මොනවද මේ නිර්ණායක? එතනදී මං හිතන්නේ මම ගරු ඇමතුමාට මේ ඇමතුමා මේ කරගෙන යන වැඩේ ගැන බොහොම සන්තෝෂ වෙනවා. මොකද අපි විද්‍යාත්මක ආකාරයට තමයි මේක කරන්න ඕනේ, දේශපාලන පක්ෂයට අනුව නෙමෙයි. එහෙමනම් නොලැබිය යුතු කාණ්ඩය මේ ලයිස්තුවෙන් අයින් කරලා ලැබිය යුතු කාණ්ඩය මේ ලයිස්තුවර ඇතුළත් කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ? දැන් මෙතනදී තමයි දැන් විවේචන සමහර විට ඉදිරියේදී එල්ල වෙයි. ඇයි මෙයාට දුන්නේ නැත්තේ? ඇයි අනිත් එක්කනාට දුන්නේ? ඒ නිසා මං හිතන්නේ කාර ඇමතුමා මේ ඉතාමත්ම සංවේදී කාරණාවක් මේ නිර්ණායක තෝරගන්නකොට කොයි ආකාරයටද බර තිබිය යුතුයි කියන එක පිළිබඳව ඔබතුමාලා ඉතාමත්ම ඕනෑකමින් අවධානය යොමු කරන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට මේකේ තියෙනවා ටීවී එකක් තියෙනවාද ගෙදර? ඊළඟට මේ ත්‍රී වීල් එකක් තියෙනවාද? වාහනයක් තියෙනවාද? දැන් මම මේක ගැන හොයලා බලනකොට අපේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් අඩු ආදායම් ලාභී ප්‍රදේශවල කට්ටිය ඉහළ ආදායම් ලාභී ගෙවල් වල වැඩ කරනවා. දැන් ඒක මේ කෝට්ටේ රාජගිරියේ පැත්තේ වෙන දෙයක්. එතකොට ඔවුන් කියන ඔව් මේ ටීවී එකක් තියෙනවා. ඒ ටීවී එක තියෙන්නේ අපි ගත්ත නිසා නෙමෙයි, ගෙදර අපි වැඩ කරන ගෙදර නෝන මහත්තයා අපිට මේ ටීවී එක දුන්නා. ඒක තමයි මේ ටීවී එක තියෙන්නේ. එතකොට මේ ටීවී එක තියෙන නිසා මගේ සමෘද්ධිය කපලා දායිද? එහෙමත් නැත්නම් මට බයිසිකලයක් තියෙනවා. මේ බයිසිකලේ මට ලැබිච්ච එකක්. යනාදී වශයෙන් නොයෙකුත් දේවල් තියෙනවා. අනිත් එක සාමාන්‍යයෙන් ආදායම ගැන ප්‍රශ්නයක් අහනකොට අඩු ආදායම් ලැබෙන පුද්ගලයෙක් සමාජයේ අර තියෙන මේ මේ සමහරු කියන් අඩු ආදායම ලැබෙන බව කියන්නේ නැහැ. අපි ඒගොල්ලෝ කියනවා නෑ නෑ අපිට මේ යම්කිසි ප්‍රමාණයක් ලැබෙනවා කියලා. නමුත් ලැබෙන්නේ නැති ප්‍රමාණයක් කියනවා. නමුත් වැඩිපුර ආදායමක් ගන්න පුද්ගලයා කියන්නේ අපෝ මට හරි අමාරුයි බිස්නස් වැටිලා අරවා මේවා කියලා ආදායම ලැබෙන ප්‍රමාණයට වඩා අඩුවෙන් කියනවා. ඉතින් සමීක්ෂණයක් කරලා ආදායම අනුව නම් මේ තෝරා ගැනීම කරන්න එතනදී ලොකු ගැටලුවකට මූණ පාන සිද්ධ වෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ වියදම මේක අපිට මනින්න පුළුවන්, අපිට වියදම බලන්න පුළුවන්, අපිට ගෙදර තියෙන ඒ භාණ්ඩ ගැන හොයලා බලන්න පුළුවන්, කොච්චර මාසයකට වියදම් කරනවද කියලා බලන්න පුළුවන්. ඒ අනුව මේ නිර්ණායක යොදාගත්තොත් වඩාත් හොඳයි කියන එක තමයි මගේ මතය වෙන්නේ ගරු ඇමතිතුමනි. ඉතින් ඒ නිසා මේ බර තියලා මේ බර තියෙන ක්‍රමවේදයක් හදලා අපිට මෘදුකාංගයක් හදනවා කියලා ගරු ඇමතුමා කිව්වා. මං හිතන්නේ එන්නේ ඒ විදිහට සයන්ටිෆිකලි මේක කරොත් මං හිතන්නේ අපිට ඒ හරි පුද්ගලයෝ තෝරගන්න පුළුවන් සමෘද්ධිය ලැබිය යුතු. ඊළඟට
කාලය අවසන්
ඒ සමෘද්ධිය ලැබිය යුතු කාටිය හරි විදිහකට තෝරගන්න පුළුවන්. ඒ නිසා මේ මම නැවතත් මතක් කරන්නේ අපේ ආණ්ඩුවෙන් සමෘද්ධියට අයවැයෙන් දීලා තියෙන මුදල් ප්‍රමාණය ඉතා විශාල ලෙස වැඩි කරලා තියෙනවා. ඒක මම හිතන්නේ ආණ්ඩුවට විවේචන එල්ල කරන පුද්ගලයෝ ඒක පිළිගන්න ඕනේ. අතිවිශාල ලෙස වැඩි කරලා තියෙනවා මේ සහනාධාරය. අතිවිශාල ලෙස වැඩි කරලා තියෙනවා. දැන් කරන්න තියෙන්නේ අපේ ගරු ඇමතුමා ඒ ලැබිය යුතු කට්ටිය හරි ආකාරයෙන් තෝරගෙන ඒ කට්ටියට මේක ලබා දෙන්න. බොහොම ස්තුතියි.
මොනබල් ඩග්ලස් දේවානන්ද, you have 4 minutes.
நன்றி ரவி சபாநாயகர் அவர்களே. 1995 ஆண்டின் 30 இலக்க சட்டத்தின் மூலம் ஸ்தாபிக்கப்பட்ட இலங்கை சமுர்த்தி அதிகார சபை மற்றும் சமுர்த்தி ஆணையாளர் நாயகம் தினக்கலம் என்பன வறுமையை ஒழிக்கும் தளத்தில் நலனுதவி மற்றும் சமூக பாதுகாப்பு, வாழ்வாதார அபிவிருத்தி, சமூக அபிவிருத்தி, உட்கட்டமைப்பு அபிவிருத்தி, குறு நிதியுடன் தொடர்பான வங்கி வேலை அமைப்பு போன்ற பிரதான 3 நிலையங்களில் பங்காற்றியுள்ளன. இந்த வேலைத்திட்டம் மேலும் வலுப்படுத்தி உணவு பாதுகாப்பு, நிலையான அபிவிருத்தி, மக்கள் பங்கேற்பு போன்றவை உறுதிப்படுத்தும் வகையில் பல சர்ச்சைகள், எதிர்ப்புகள், போராட்டங்களுக்கு மத்தியில் 2013 ஆண்டின் முதலாம் இலக்க வாழ்வின் எழுச்சி சட்டம் மூலம் நிறைவேற்றப்பட்டு இலங்கை சமுர்த்தி அதிகார சபை, இலங்கை தெற்கு அபிவிருத்தி அதிகார சபை, இலங்கை மலநாட்டு அபிவிருத்தி அதிகார சபை, சமுர்த்தி ஆணையாளர் நாயகம் தினக்கலம் போன்ற நிறுவனங்கள் அதன் கீழ் கொண்டு வரப்பட்டன. இன்று மேற்படி வாழ்வின் எழுச்சி என்னும் பெயர் மாற்றப்பட்டு அதற்கு சமுர்த்தி என்ற பெயர் கொண்டு வரப்படவுள்ள நிலையில் இவ்வாறான மாற்றங்கள் பணியாளர்கள் மற்றும் பயனாளிகளுக்கிடையே குழப்பங்களை ஏற்படுத்தாத வகையில் நடவடிக்கைகள் முன்னெடுக்கப்பட வேண்டுமென்றும் இவ்வாறான திட்டங்களின் தன்மைகள், வெளியீடுகள், நடைமுறைகள், அமலாக்கங்கள் என்பன பேணத்தகுந்த அபிவிருத்தியை இலக்காக கொண்டே உருவகம் பெற வேண்டுமென்றும் ஜனசவிய சமுர்த்தி வாழ்வின் எழுச்சி என வெவ்வேறு பெயர்களை காலத்திற்கு காலம் சூட்டி கொண்டிருப்பதால் 1000 மேற்பட்ட சமுர்த்தி வங்கிகள், 300 மேற்பட்ட வங்கிச் சங்கங்கள் போன்றவற்றின் பெயர் பலகைகள், ஆவணங்கள் போன்ற விடயங்களில் மாற்றங்களை மேற்கொள்ள பாரிய நிதியினை செலவு செய்ய வேண்டும். அந்த நிதியை வறுமை ஒழிப்புக்கு செலவு செய்வதால் பல குடும்பங்கள் பயன்பெறும் என்பதால் ஆட்சிக்கு ஆட்சி இவ்வாறான பெயர் மாற்றங்களை தவிர்ப்பது நல்லது. எனவே வறுமை ஒழிப்பு திட்டத்தின் நோக்கம், செயற்பணிகள் போன்ற இலக்குகளை அடைவதற்கு உரிய அவதானங்களை செலுத்துமாறு கேட்டுக்கொள்கின்றேன். அத்துடன் மேற்படி திணைக்கள உத்தியோகத்தர்களுக்கான முறையான நியமன கடிதங்கள் உடனடியாக வழங்குவதற்கும் 20 வருடங்கள் கடந்துள்ள நிலையில் மேற்படி உத்தியோகத்தர்களுக்கான பதவி உயர்வுகளுக்கான நடவடிக்கைகளை மேற்கொள்ளுமாறும் சம்பள குறியீடுகளை அவர்களுக்கு வகுத்து கொடுக்குமாறும் காணப்படுகின்ற பதவி வெற்றிடங்களை தகுதி வாய்ந்தவர்களை கொண்டு நிரப்புவதற்கு நடவடிக்கை எடுக்குமாறும் ஜால் மாவட்டத்தில் 53,840 குடும்பங்கள் சமத்தி உதவி பெறுகின்ற நிலையில் மேலும் 41,421 குடும்பங்கள் அதை எதிர்பார்க்கின்றன. அதுபோல கிளிநொச்சி மாவட்டத்தில் 11,740 குடும்பங்கள் உதவி பெறும் நிலையில் மேலும் 16,640 குடும்பங்கள் அதனை எதிர்பார்த்தும் முல்லைத்தீவு மாவட்டத்தில் 11,105 குடும்பங்கள் உதவி பெறுகின்ற நிலையில் மேலும் 12,266 குடும்பங்கள் எதிர்பார்த்தும் மன்னார் மாவட்டத்தில் 13,166 குடும்பங்கள் உதவி பெற்றும் மேலும் 14,000 குடும்பங்கள் எதிர்பார்த்தும் வவுனியா மாவட்டத்தில் 11,986 குடும்பங்கள் உதவி பெற்றும் மேலும் 16,004 குடும்பங்கள் எதிர்பார்த்தும் அதேபோல் கிழக்கு மாநிலத்திலும் மேலும் பல ஆயிரக்கணக்கான குடும்பங்கள் அதனை எதிர்பார்த்தும் இருக்கின்றார்கள். அந்த வகையில் சமூர்த்தி நலனுதவி கோரும் குடும்பங்களின் ஆய்வு மடிவுகளை விரைவில் வெளிப்படுத்தி தகுதியான குடும்பங்களுக்கு விரைவில் இந்த நலனுதவி கிடைக்க நடவடிக்கை எடுக்குமாறும் அத்துடன் உயர்தரம் பயிலும் மாணவர்களுக்கான புலமை பரிசில் உதவித்தொகையாக 1,500 ரூபாய் பெறும் மாணவர்களது எண்ணிக்கையை அதிகரிக்கும் நோக்கில் ஒரு பிரதேச செயலர் பிரிவில் உள்ள சமூர்த்தி பயனாளி குடும்பங்களில் உயர்தரம் பயிலும் பிள்ளைகள் உள்ள குடும்பங்களை இலக்காக கொண்டு அக்குடும்பங்களில் 30% மாணவர்களுக்காவது புலமை பரிசில் உதவித்தொகை வழங்குவதற்கு நடவடிக்கை எடுக்குமாறும் கௌரவ அமைச்சர்களுடன் கேட்டுக்கொள்கின்றேன். அதேபோல அத்துடன் பெண் தலைமைத்துவ குடும்பங்கள், மாற்றுத்திறனாளிகள் வாழும் குடும்பங்கள் மற்றும் மிகவும் நலிவுற்ற குடும்பங்களை இலக்காக கொண்டு 90% மானிய அடிப்படையிலான கருத்திட்ட உதவிகளுக்கான ஒதுக்கீடுகளை அதிகரிக்க வேண்டும் என்றும் கனரக வாகனங்கள் ஓட்டுதல், இலத்திரனியல் உபகரணங்களை திருத்துதல், உணவு பதனிடும் முறைகளை அறிந்து கொள்ளல் போன்ற தொழில் பயிற்சிகளை தொடர்பில் சமூர்த்தி பயனாளிகளின் பிள்ளைகளுக்கு வழங்கப்படுகின்ற 80% உதவித்தொகை பெறுபவரின் எண்ணிக்கையை சமூர்த்தி பயனாளிகளின் எண்ணிக்கைகளுக்கு ஏற்ப மாற்றியமைக்க வேண்டும் என்றும் கௌரவ அமைச்சரிடம் கேட்டுக்கொள்கிறேன். நன்றி.
அது நியோஜ கதாநாயகத்துமணி முதுமாட்ட சுத்திவந்தேன அவஸ்தால் அபாதீம சம்பந்தவ அபாய் வினாடி ஹத்தரக்கின்னா கதா கரண்ட தேக்னே இங்கே கனகாட்டியும் தம்ம கதா கரண்டி மங்க அவசானதி என்ன கேனவா மைதானே திவினை குமக்கியப்போம மேரட்டே இதாமத்ம ஆந்தோலனிட்ட லக்வச்ச ஆயத்தனே மங்க இத்தனோ அப்பே ரட்டே இன்ன ஒவ்வளாவட்ட அசரண துப்பத்ம ஜனதாவ ஏகராசி வெலா இன்ன தனக் தமாய் திவினகு ஹபே மே திவினகும சங்விதானே துல மிக ஹரியண்ட காலயாத்திச சித்து உணாதுக்கு எனக்கு ஜனதாவ ஹரியட தோரா பேராகத் அரகன மே ஆதார லபாதுன்னதுக்கு எனக்கு அபி ஹமதனாட்டம் பிரஸ்னாக் மத்து வெலாது இச அத நம வினஸ்கர்ணுஹா சமானோம கரு அமாத்தியதுமாகேங் விஷேஷ இல்லிமக்கரணோ அப்பி மேரட்டையின் இதாமத்ம துப்பத் அசரன அப்பி சீலுஜனாம் எக்கட்ட எகத்துவிலாம் உஸ்வல தியன்ன ஓனா ஜனக்கொடச ஹரியட ஹந்துனாகேன் ஏ ஜனக்கொடச சந்தா பமனா மே ஆதாரி லபாதீம மங்கித்தனவா காலீன வெடசடானா கடியட அப்பி சிதுக்கொள்ளுவித்துவிக்கே ஹேது தமாய் மே தீவினகும் வெடசடான் எம்னத்தான் சமுர்திய எம்னத்தான் ஜனசவிய ஹெடியட மேரட்டை மே வெடசடான் கிரியாத்ம கலே வேற கிசிதியாக நிசா நெவை ரட்டை அஹிம்சக துப்பாத் ஜனதாவ யம் தத்தைக்கட கேன் ஏகே ஆதாயம் தத்தை உசாஸ்கரணா ஏகே ஜனஜீவித்தை உசாஸ்கரணா ஏகே சமாஜி தத்தை உசாஸ்கரணா சன்ஸ்கிருதிக ஆகமிக வசேன் ஏய போஷணே கரலாம் சங்வதனே கரலாம் இசராட்ட கெனல்லா ரட்டை அணிக்குத் ஹெமட்டம லபென் சமாஹித்திய ரடதுள்ள லபாதீல ஹொந்தின் ஜீவத்தீமட தமாய் மைதானி மே வெடசதான கிரியாத்மக கரே மே ரட்டை நாயக்கு ஹெமேக கிரியாத்மக்கல் எனகுன சமுர்தியோ ஜனசவியோ திவினகும மே பிரதிபாதனே லபாதுன்னட பாஸ்ஸே கெனெக் தமுங்கே பவுல் ஜீவிதேங்கும் ஆர்த்திக தத்தேங்கும் உடட ஆபு கண்டாயம கொச்சரது கீன அப்பி விமாசனே லக்கர்லா ஏக பிரகதிய சமாலோசனை கல்ல பெலுவத் தமாய் வட்டின்னு கீழ மங்க விசுவாச கண்ணோம் என்சா அப்பிட தீனவாதேங் நிவர்தி சமீக்ஷனேகட என்ன அப்பி எதா இந்த மேதக்கா மே லபாதுன்னு ஆதார பிரதிபாதன அணுவ மிரட்டே பவுல் கீயாக்கப்பி
ආර්ථික වශයෙන් හා සමාජික වශයෙන් ශක්තිමත් කරනවාද කියලා මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම නැත්නම් මේ ප්‍රගතිය අපේ අතට අපි ලබා ගත යුතුයි. එතකොට තමයි කොච්චර දුරට මේ වැඩසටහන සාර්ථකද, අපි කොච්චර දුරට වර්තමානයේ ක්‍රියාත්මක විය යුතුද, කොච්චර දුරට අනාගතයේ සඳහා සැලසුම් සකස් කළ යුතුද කියලා තීන්දුව తీරන ගන්න හැකි වෙන්නේ අපි කරපු දේ කොච්චර දුරට හරියට කරගෙන ආවද කියලා මේක විමසන ලක් කරොත් පමණයි. එසමං ඉල්ලීමක් කරනවා ගරු අමාත්‍යතුමාට. මොකද මෙතුමා මේ සමෘද්ධි ව්‍යාපාරය සම්බන්ධයෙන් හොඳට දැනුමක් තියෙන අමාත්‍යවරේ නිසා මෙතුමාට හැකියාව තියෙන මං විශ්වාස කරනවා හොඳ නියෝජ්‍ය ඇමතිවරයෙකුත් ලැබිලා තියෙනවා, ශක්තිමත් නියෝජ්‍ය ඇමතිවරයෙක්. එහෙනම් ඒ ඇමතිතුමාවත් ඒක රාසි කරගෙන අත්තල් බැඳගෙන ඒ ශක්තියත් එක්ක එකතු කරගෙන නැවත ප්‍රගතිය කොහොමද කියන එක සමාලෝචනයකට ගත්තොත් යම්සි විමර්ශනයකට ගත්තොත් ඇත්තටම ජනතාවට අපි සමෘද්ධි අනුව ජනසවි අනුව වැඩසටහන අනුව අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අපි ඇයට ප්‍රතිඵල ලබා දුන්නද කියන එක විමර්ශනය ලක් කරන්න. ඒ වගේම මම විශ්වාස කරනවා අවුරුදු 2030 අපි රටේ තියෙන ප්‍රශ්නයක් එක්සත් ජාතික පාක්ෂිකව දුප්පත් අහිංසක අසරණ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මේක ලැබුණේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. ඒ චෝදනාව අපි මේ ආණ්ඩුවේ අද අපි පක්ෂ දෙක එකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ පක්ෂ දෙක එකට එකතු වෙලා ඉන්න මොහොතක අතිගරු ජනාධිපතිතුමාව පත් කරන්න අහිංසක දුප්පත් එක්සත් ජාතික පාක්ෂිකයෝ ඔය සමෘද්ධියෙන් සමන්ලාට කෙනෙහිලිකම් වලට පත් වෙච්ච අය ඉතාමත්ම වේසුණා කැප වුණා. මං විශ්වාස කරන අපි සියලු දෙනාගේම වගකීමවත් මං ආණ්ඩුවේ ඒ අහිංසක දුප්පත් ජනතාවට එදා යම්කිසි අකටයුතුකමක් සිද්ධ වුණා නම් වැරද්දක් සිද්ධ වුණා නම් ඒක නැවත නිවැරදි කරලා ඒ අයටත් ඒ විශේෂයෙන්ම සමෘද්ධිය වැනි ආධාරයේ වැඩසටහන ලබා දිය යුතුයි කියන ඉල්ලීම මං අපේ අපේ අගමැතිතුමාගේ විශේෂ අපේ අමැතිතුමාගේ විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මේ නිසා අපි සියලු දෙනාට මේ වගකීම තියෙනවා. අතිගරු ජනාධිපතිතුමාට, ගරු අග්‍රාමාත්‍යතුමාට, ඒ වගේම ආණ්ඩුවේ සියලු දෙනාට මේ වගකීම තියෙනවා. මොකද ඒ අහිංසක ජනතාව විශාල වශයෙන් කැප වුණා මේ ආණ්ඩුව නිර්මාණය කරන්න, අතිගරු ජනාධිපතිතුමා නිර්මාණය කරන නිසා මම විශ්වාස කරනවා ඒක ගරු අමැතිතුමා විසින් සිද්ධ කරයි කියලා විශ්වාස කරමින් මට ලබා දුන්නේ විනාඩි 4යි. මම පුත්තලන්දේ ශ්‍රීක් සියලුම මට ඡන්දෙ දුන්නු සහ නොදුන්නු සියලුම ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. මොකද ඒ ඒ අය වෙනුවෙන් කතා කරන්න මට කාලයක් නොතිබුන නිසා මම කතාව නවත්තනවා. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි අවස්ථාව ලබා දීම සම්බන්ධ.
මේ ගම්පාදේ ශ්‍රී මන්ත්‍රීතුමා එඩ්වඩ් ගුණසේකර මහත්මයා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාලය අනුව වැඩි විස්තර නැතුව මමත් කෙලින්ම කතාවට බහින්නම්. මම පළමුවෙන්ම ස්විස්සනා කැමතිතුමාට අද ස්තුතිවන්ත වෙනවා. එතුමා අද කතාව ආරම්භයේදී මතක් කළා එදා රණසිංහ ප්‍රේමදාස මහත්මයාගේ ජනසභ්‍ය ව්‍යාපාරයෙන් පසුව ඇති වුණු ඒ හා සමානම වැඩ කටයුත්තක් හැටියට මේක සලකාගෙන ඉදිරියට ආවයි කියලා අද කතාව ආරම්භ කිරීම ගැන. ඒ වගේම ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, මට එමතුමාට මතක් කරන්න ඕනේ මේ සමෘද්ධිය ගන්න දිලින්දෝයි කියන තව ලේබලයක් ඇලිවලා තියෙනවා. මම කියනවා දුප්පත් කියන වචනේත් මෙතනින් අයින් කරන්න කියලා. ලෝකයේ දියුණු රටවල් වල මේ ඩෝල් එක දෙන්නේ එහෙම නැත්නම් දීමනාවක් දෙන්නේ දිනිඳුකම නිසා නෙවෙයි, ආදායමක් නැති නිසා. ඒතර ආදායමක් නැති අයට ඉගෙන කියාගත්ත විශ්වවිද්‍යාල ගිය උපාධි තියන අයටත් ඩෝල් එකක් දෙනවා ලෝකයේ වෙන රටවල් වල. ඒතර අපේ රටේ මේ දිලිඳුයි කියලා විවිධ වැඩ ගන්න දේශපාලන මීටින් වලට ගෙනියන්න එහෙම නැත්නම් විවිධ නිලධාරීන් යටතේ බැල මෙහෙවරකම් කරන්න මට්ටමට පත් වෙච්ච ආත්මගරුත්වයක් නැති තත්ත්වයකට මේ සමෘද්ධියේ හෝ දිවි නගුම ලාභින් පත් වුණා. ඒක අපි පිළිගන්න වෙනවා. ඒ නිසා එහෙම නැතුව ඒ අයටත් මේ ආත්මගරුත්වය රැකගෙන, මොකද මේ සමෘද්ධි ව්‍යාපාරය ඔබතුමා මතක් කරපු විදිහට මේක සංස්කෘතික වචනයක්, Hindu වචනයක්, වෙනත් ආගම් වෙනත් ජාතීන් එක්ක එකතු කරලා ගත්ත වචනයක්. මේක බොහොම ඉහළ අපේ රටේ හිටපු හොඳම සිංහල කථිකාචාර්යවරු කියන සුනිල් ආරියරත්නතුමා දුන්න වචනයක් කියලා ඔබතුමා මතක් කළා. ඉතින් වැනි උතුම් උසස් ගණයේ නමකින් ගෙන යන මේ කතන්දරේ මේ රටේ වැඩියක් ඉන්නේ සමෘද්ධිය ඔය කියන පදනම් වලින් ආධාර ගන්න ඕනේ ඉන්න අය. නමුත් ඒ අයට දිලිඳු දුප්පත් කියන තත්ත්වෙට නෙවෙයි අපි යන්න ඕනේ, ආදායමක් නොමැති මට්ටමට. ඊට පස්සේ ආදායමක් ලබා දෙන ඒ ආධාරයේ ආදායමෙන් ඔවුන්ව මුදවා ඒ ආදායම උන්ට ලබා දෙන්න වෙනවා. දැන් ජනසවි ව්‍යාපාරෙත් අපි දන්නවා ප්‍රේමදාස ජනාධිපතිතුමා කලේ අවුරුදු දෙකක් තුල ඒක දුන්නා. දීලා ඉතින් එහාට ඒක නොදෙන්නේ නැහැ. ඔවුන් ඒ ශක්තිමත් කරලා එයින් එහාට ජීවන උපායක් ශක්තියක් ඇති කරුවා. නමුත් සමෘද්ධිය ලබා ගන්න ඇතුළත තියෙන සමෘද්ධිය කැපුවොත් ඡන්ද දෙන්න. සමෘද්ධිය කැපුවොත් ඒක දේශපාලන පරිගැනීමක්. එහෙම නැත්නම් නිලධාරීකුගේ පරිගැනීමක් කියන අදහස තියෙනවා. අපි මේ සමෘද්ධිය කපන්න වෙන හේතුව ඇතුළත දැන් මේ ආකල්ප වෙනස් කරන්න වෙනවා. එහෙම නැතුව ගියොත් මේ සමෘද්ධි ව්‍යාපාරේ මේ රටට ලොකු අහිතකර තත්ත්වයක් වෙලා තියෙනවා. අර හෙක්ටප්පෝ මන්ත්‍රීතුමා කිව්වා වගේ ඒක දේශපාලන ප්‍රශ්නයක් වුණා අපහුගිය කාලේ. ඒක සමෘද්ධිනිය ඔබතුමාම දන්නවා. ඔබතුමා එදා චන්ද්‍රිකා කුමාරතුංගව සමග පිහිටව ගත්ත ආණ්ඩුව තුල ඔබතුමා ශක්තිමත් ඒකේ නායකයෙක් හැටියට පාක්ෂිකයන්ට යම් උදව් කිරීමක් හැටියට සමෘද්ධිනිය ආමකවරු පත් කළා. ඒක කිසි මම හරියක් හෝ වැරද්දක් කතා කරන්නේ නැහැ. නමුත් ඒ නිලධාරිත් අද ඉන්න හැමත් ඔක්කොම එකතු වෙලා අපි දැන් පිහිටව ගත්ත රජය තුල ඇත්තටම ලෝකයේ තියෙන හොඳම රටක් හැටියට හොඳම රජයක් හැටියට අද අපිට ඉදිරියට යන්න පුළුවන් මේ දේශපාලන වර්ග ભેදයෙන් පක්ෂ ભેදයෙන් තොලු ඉදිරියට ගියොත්. එහෙම යනවා නම් එහෙම යන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවා නම් වැඩියෙන්ම යන්න පුළුවන් තැනත් සමෘද්ධියම පමණයි. ඔය දිනුගමම පමණයි. මොකද අපේ රටේ වැඩි පිරිසක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. ශක්තිමත් බැංකු තියෙනවා. එතකොට මේ අය තුලින්ම මේ ආකල්ප වෙනස් කරන්න. ඔය හැම ගෙදරකම අද දරුවෝ ඉන්නවා. ඉස්සර වගේ නෙමෙයි හැම ගෙදරකම හොඳට දරුවෝ ඉගෙන ගන්නවා. අද හැම කෙනෙක්ම හැම ළමයෙක්ම හොඳින් ඉගෙන ගන්න සූදානම් වෙනවා. එතකොට මේ හැම කෙනෙකුටම මේ තුල ඉඳගෙන මේකෙන් ගොඩ එන්න කියන්නේ ආත්ම ගරුත්වයක් ආත්ම ශක්තියක් සහ රටේ මේ ගරුත්වයේ නම්බුවත් එක්ක යන්න පුළුවන් ව්‍යාපාරික සමාජික හැටියට අපිට පෙන්න දෙන්න ක්‍රමයක් තමයි අපිට හදන්න ඕනේ. ඒ නිසා ගරු නියෝජක කතානායකතුමා මගින් මම ගරු ඇමතුමා මතක් කරන්නේ මේක දිලිඳු සහනාධාරයක් හැටියට නන් නොකර මේක ජීවන උපායක් නොමැති දැනුගත් හරි මොන තත්ත්වේ හරි කෙනෙකුට දෙන රටේ යම්කිසි රජයක් විසින් වග කිය යුතු වැඩපිළිවෙලක් හැටියට තමයි අපිට මේක නම් කරගන්න ඕනේ. සමෘද්ධි කියන වචන ඉතාම පහසු සහ අපිට කතා කරන්න පුළුවන් වචනයක්. මම ඉතාම සතුටු වෙනවා නැවත වතාවක් විවිධ හේතු නිසා දිවිනගුම කියන තත්ත්වයට මේක පරිවර්තනය කරගත්ත දේවල් අපි දන්නවා. මේ විනාඩි 4 තුල කිය අපිට කියන්න බෑ. අපි දන්නවා මේ පහුගිය 2015 ජනවාරි 8 න් පස්සෙත් ඒ හිටපු අයට මේක ගියා නම් අද ඔබතුමාට මේ සමෘද්ධි කියා පරිවර්තනය කරන්න හම් වෙන්නේ නැහැ. මේ එතනින් එහාට ගිය මේක වෙනත් කට්ටියකගේ මල්ලක් බවට පත් වෙනවා. ඒගොල්ලන්ගේ මේ 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 නින්දගම් බවට පත් වෙන තත්ත්වයක් ඇති වෙනවා. යම් මොනවා හරි හේතුවකට අපිට 2015 ජනවාරි 8 එක වෙනස් කරන්න පුළුවන් වුණා. අර හෙක්ටප්පෝ මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු විදිහටම අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් ඔබතුමාලත් මේ රටට ආදරේ මේ රටේ මිනිස්සුන්ට ආදරේ මිනිස්සු හැටියට දේශපාලඥයෝ හැටියට අපි මේ රටේ ඉන්න මිනිසුන්ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන් දැන උගත් බුද්ධිමත් යමක් හරියම්ම කරන පිරිසක් මෙතන බිහි කරන්න අපි කටයුතු කරලා විශේෂයෙන් මතක් කරමින් මගේ වචන සල්පෙනිමා කරන්න බොහොම ස්තුතියි.
ගරු SBM තුමා පිළිතුරු දීමට අවස්ථාව.
ගරු නියෝජ්‍ය කතානායක තුමනි මට විනාඩි කීයක් තියෙනවද? ගරු නියෝජ්‍ය කතානායක තුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. මේ වැඩපිළිවෙල පිළිබඳව අපේ කතා කරපු සියලුම මන්ත්‍රීවරුන්ට මැති ඇමතුරුන්ට මගේ විශේෂ ස්තුතිය පුද කරන්න කැමතියි. මේ සහනාධාර ලාභීන් සහ සහනාධාර ඉල්ලපු අය අද වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි ලක්ෂ 22,62,000 මේ සහනාධාර ඉල්ලීම් කරලා තියෙනවා. අපි දැනට 14,00,000 තමයි මේ සහනාධාර දෙන්නේ. මේ සහනාධාර තේරීමේදී අපි හදලා තියෙන තොරතුරු පත්‍රිකාව අපි ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මේ සංඛ්‍යාන විශේෂඥයින් විශ්වවිද්‍යාලයේ මේ පිළිබඳ විශේෂඥයින් සහ අපිත් එක්ක මේ ව්‍යාපාරයේ වැඩ කරපු බුද්ධිමතුන් ඒ වගේම අපි ලෝක බැංකු උපදේශකයන් මේ සියලුම දෙනා එක්ක එකතු වෙලා තමයි මේ තොරතුරු පත්‍රිකාව හැදුවේ. ඒ වගේම අපි දැන් හදලා තියෙනවා තේරීමේ මූර්තකාංගය. මේ තේරීමේ මූර්තකාංගය පිළිබඳව අපේ ආචාර්ය හර්ෂද සිල්වා මහත්මයාට මම ඉක්මනින් ඒක දෙන්න පොරොන්දු වුණා. ඇත්තටම මේක හරිගස්සවෙත් ඒ වගේ ඉතාම ප්‍රවේශමෙන් බලලා. මේ තොරතුරු පත්‍රිකාවෙන් අපි මේ අයගේ ආදායම් මට්ටම, වියදම් මට්ටම, ඒ වගේම ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, ඒ වගේම ඔවුන්ගේ පවුලේ සෞඛ්‍ය මට්ටම, ආබාධිත වයස මේ වගේ දේවල් පිළිබඳව හා නිශ්චල දේපළ හා චංචල දේපළ පිළිබඳ තොරතුරු එකතු කරලා තියෙනවා. ඒක පිටු 17ක විතර විශාල තොරතුරු පත්‍රිකාවක්. මේක අනුව අපි හදලා තියෙන මූර්තකාංගයත් මේ අයගේ ආදායම අනුව ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. වියදම අනුව ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා. අධ්‍යාපනය අනුව ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා. සෞඛ්‍ය මට්ටම හා වයස අනුව ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා. නිශ්චල දේපළ හා චංචල දේපළ අනුව ලකුණු වැටෙන ක්‍රමයක් තියෙනවා. ඒ අනුව මේක මෘතුකාංගය හරහා මේ අය වර්ගීකරණය කිරීම කරනවා. ඒ අනුව මම ඔබතුමාලට කියන්න කැමති අතීතයේ ඇත්තටම අපේ ගරු අප්පහමි මන්ත්‍රීතුමා කිව්වා වගේම එඩ්වඩ් ගරු මන්ත්‍රීතුමා කිව්වා වගේම මේ තේරීම් පිළිබඳ ගැටලු තියෙනවා. නුසුදුසු පිරිසකට මේ සහනාධාර ලැබෙනවා කියන එකත් විශේෂයෙන් දේශපාලන මේ වශයෙන් එක්සත් ජාතික පක්ෂය අයට මේ සහනාධාර දුන්නේ නැහැ කියන චෝදනාවක් තියෙනවා. හැබැයි මම විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව තුළ කියන්න කැමති මේ නව තේරීම් රටාව අනුව මේක මෘතුකාංගයෙන් වර්ගීකරණය කරන්නේ. ඒ තේරීමේ කටයුතු සඳහා අපි ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්න සැලසුම් අධ්‍යක්ෂකතුමා, මූලස්ථානයේ ඉන්න සමෘද්ධි කළමනාකාරතුමා හා සමාජ සේවා නිලධාරිතුමා අපි නම් කරලා තියෙනවා. ඒ අනුව මේ තෝරන්නේ මේ සමෘද්ධි නිලධාරියාවත් කළමනාකරුවාවත් ඒ අයම නෙවෙයි. මේ විස්තර පත්‍රිකාවටත් අපි මේ අය තේරු මේක පුරව්වට පස්සේ මේකේ ආදායම් කොටස අපි ග්‍රාම සේවක ලව්ව සහතික කරගෙන තියෙනවා. ඒක ප්‍රාදේශීය ලේකම්වරයාටත් අපි සහතික කරන්න කියලා කියලා තියෙනවා. ඒ නිසා මම විශ්වාස කරන්නේ මේ තේරීම් 90%ක්ම හොඳට කෙරෙයි. එහෙම ප්‍රශ්නයක් ආවොත් ඊට පස්සේ අභියාචනා කරන්න පුළුවන්. ඒ ගැන අපිට බලන්න පුළුවන්. ඒ වගේම අපේ මේ ස්කන්ධරාජගරු මන්ත්‍රීතුමිය මේ උතුරේ ප්‍රශ්න ගැන කිව්වා. ਉਹ ඇත්තටම නියෝජ්‍ය කතානායකතුමනි, අපි ඒ පිළිබඳව විශේෂයෙන් බලනවා. ඒ වගේම ස්වාමීවරු නැති, පිරිමි නැති මව්වරු විසින් පාලනය කරන පවුල් පිළිබඳවත් විශේෂයෙන් අපි බලනවා. මේ ඒ වගේම නිෂ්පාදන අලවිය පිළිබඳව අපි එතුමි කතා කරා. ඒ පිළිබඳවත් අපි මේ පොදු පොළවල් හා වෙළඳසැල් හරහා මේ සමෘද්ධිලාභීන්ට ඉඩකඩ ලබා දීම සඳහා වැඩ කටයුතු කරනවා. අපේ ආචාර්ය ජයම්පති වික්‍රමාර්ථ මන්ත්‍රීතුමා මේ දිවිනැගුම සංවර්ධන පනත නිර්මාණය කිරීමේදී පළාත් සභා බලය යම් තරමකට ගත්ත එක කිව්වා. හැබැයි දැන් ඒ ගැන අපි අද මේ සමෘද්ධි බැංකු ව්‍යාපාරය හරහා මේ වැඩ පිළිවෙල හරහා කරන්නේ ඉතාම අඩු ආදායම් ලාභී සමෘද්ධියේ තියෙන හෝ නැති ඔවුන්ට අවශ්‍ය ශුද්ධ ණය අප නැතුව, ඒ වගේම අප කරුවන් නැතුව ගන්න පුළුවන් ශුද්ධ ණය හරහා ඔවුන්ගේ ප්‍රාග්ධන ශක්තිය වැඩි කිරීම තමයි අපේ ප්‍රධානම කාර්යභාරය. ඒ නිසා අපි මේ පාලං ඇලවල් ඒ අනිත් ඒ දේවල් කටයුතු පිළිබඳව දැන් කටයුතු කරන්නේ. අපි මේ පනත දීර්ඝ වශයෙන් මේක තොරතුරු වෙනස් කරන්න නැතුව බලාගෙන ඉන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එන තුරු. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අපි ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීතුමාට කියන්න කැමතියි අපි මේ පනතේ අවශ්‍ය වෙනස්කම් කරන්න අපි බලාපොරොත්තුෙන් ඉන්නේ. නලින්ද ජයතිස්සගරු මන්ත්‍රීතුමා කිව්වා වගේ අපි බෝඩ් හදන්න මේ මහා ලොකු වියදමක් එහෙම වෙන්නේ නැහැ. ඒක සමෘද්ධි බැංකුවල අපේ නිලධාරීන් කළමනාකරුවන් විසින් ඒක බොහොම අඩු ගානකට ලස්සනට මේ සමෘද්ධි සංවර්ධන බැංකු සංගමය කියලා ඒ බෝඩ් හදයි. ඒ සඳහා ඔය මිලියන ගණන් වියදම් වෙන්නේ නැහැ කියන එක මම එතුමාට කියන්න කැමති. සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ කළමනාකරුවන්ගේ පත්තීන් ලිපි පිළිබඳ තවමත් ගැටලුවක් තියෙනවා. නමුත් දැන් අපි පත්තීන් ලිපි දීගෙන යනවා. මේ පත්තීන් ලිපි නැතිකම නිසා ඔවුන්ට ගමන් ගාස්තු දීමේත් ගැටලුවක් තියෙනවා. මේ ප්‍රශ්නෙත් අපි විසඳගෙන යනවා. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දීලා තියෙනවා. 1995 සිට බැඳෙන්න එකඟ වූ පරණ රාජ්‍ය සේවයට බැඳෙන්න එකඟ වූ අයටත් අර්ථසාධකාර මුදලේ රාජ්‍ය භාගය 12% ලබා දිය යුතුයි කියලා. ඒක අනුව අපට ප්‍රශ්නයක් මතුවෙනවා අලුත් සේවකයෙකු හැටියට බැඳිච්ච අයටත් එහෙමනම් එයාටත් 95 ඉඳලා මේ රාජ්‍ය සේවයට ඇතුල් කර ගැනීමට අපට කටයුතු කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ගැටලුව සඳහා දැන් මම ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුව ඒ කැබිනට් පත්‍රිකාව පිළිබඳව මේ නීතිපතිගෙන් තොරතුරු විමසලා තිනවා. මං හිතන්නේ ඒක ඉක්මනින් එයි. ඒ වගේම ඒ කාරණේ පිළිබඳව අපි එතනදී ඒ ප්‍රශ්නේ විසඳ ගන්නවා. ඒ වගේම අපේ මේ ආචාර්ය හර්ෂ සිල්වා මැතිතුමා කිව්ව මේ තේරීම් ක්‍රියාමාර්ගයේ පිළිබඳව අපිත් ඉතාම ප්‍රවේශමෙන් ඉතාම මේ 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 පරිස්සමෙන් මේක ඉතාම නිවැරදිව කරන්න අපි අවශ්‍ය සියලුම කටයුතු කරන බව මම කියන්න කැමතියි. ඒ වගේම අපේ උතුරු නැගෙනහිර සහ වතුකරේ මේ ප්‍රදේශවල විශාල පුරප්පාඩු ප්‍රමාණයක් තියෙනවා. ඒක අපේ ඩග්ලස් දේවානන්ද ගරු මන්ත්‍රීතුමත් ප්‍රකාශ කරා. මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕන. ඇත්තටම අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක මේක ගැන දිගින් දිගට සාකච්ඡා කරා. රාජ්‍ය සේවා කොමිෂන් සභාවත් එක්ක සාකච්ඡා කරා. වැටුප්පා සේවක කමිටුවත් එක්ක කතා කරා. මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ දෙපාර්තමේන්තුවත් එක්ක කතා කරා. අපේ මුළු කාඩර් එක තිබ්බ නියෝජ්‍ය කතානායකතුමනි 34,000. මේක 2010 ඉඳලා මේම අධිකාරීන් තුන උඩරට සංවර්ධන අධිකාරිය, දක්ෂිණ සංවර්ධන අධිකාරිය හා සමෘද්ධි අධිකාරිය දෙපාර්තමේන්තු කිරීමේ ක්‍රියාදාමයේ ගිය නිසා මේ කාලය තුල විශ්‍රාම ගිය, ඉවත් වෙච්ච, මැරුණු සේවකයන් 5000ක 6000ක පුරප්පාඩු පිරෙව්වේම නැහැ. ඒ නිසා අපේ දැන් 24,000ක් තමයි අපට ඉන්න සේවක පිරිස. මේ 34,000 මේ දීර්ඝ සාකච්ඡාවකින් පස්සේ සේවක හා වැටුප් කොමිසම සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවත් එක්ක අපි 29,000කට එකඟ වුණා. ඒක පාඩම මුදල් අමාත්‍යාංශයේ මේ 29,000 ගෙනල්ලා 24,000ට කැපුවා. අපි කෑ ගහනකොට ආපහු ඒක 26,000ට ගනවා. ඒකට අපි එකඟ නැහැ. ඒ නිසා අපි දිගටම මේ 29,000 ගාන අපිට නැතුව වැඩ කරන්න බෑ. උතුරු මේ නැගෙනහිර සමහර සමෘද්ධි නිලධාරීන් ග්‍රාම සේවක කොට්ටාස 5, 6, 7, 8 කරනවා. මේක අපිට විශාල ගැටලුවක්. ඒ නිසා මේ 29,000 ඒ පුරප්පාඩු අපි පුරෝගත යුතුයි. ඒ පිළිබඳව මම අගමැතිතුමාව දැනුවත් කරලා තියෙනවා. ඒ පිළිබඳව මම ජනාධිපතිතුමාව දැනුවත් කරලා තියෙනවා. ඒ පිළිබඳව මම නැවත කැබිනට් පත්‍රයක් දාලා තියෙනවා. ඒ අනුව අපි මේ පුරප්පාඩු ටික පුරව ගන්නවා. ඒ වගේම අපි මේ බැංකු ටික හදනවා. අපි මේ බැංකු සමිති ගොඩනැගුවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මිනිසුන්ගේ සල්ලි වලින්. අපි 105යි දුන්නේ. මේ මිනිස්සු ගෙදර තිබ්බ කොස් ගහ කපාගෙන ඇවිල්ලා මිනිස්සු ප්‍රාදේශීය ලේකම්තුමා රිසර්වේෂන් එකේ තිබ්බ ගහ කපන්න අවසර දීලා එහෙම බොහොම අමාරුවෙන් මේ බැංකු හැදුවේ. හැබැයි හදපු දවසේ ඉඳලා අපි පළවෙනි දෙවෙනි මාසේ ඉඳලම අපි මේ ලස්සන බැංකු ගොඩනැගිල්ලක් හදන්න, එම්පවර්මන්ට් සෙන්ටර් එකක් හදන්න, අපි මේ මහජනයාගේ සවි බල ගන්නවන මධ්‍යස්ථානයක් හදන්න මුල ඉඳලම මේ බැංකුවල සල්ලි එකතු කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි බැංකුවලට 100ක් 200ක් 300ක් උනත් වියදම් කරන්න අවශ්‍ය මුදල් මේ සඳහා වෙනම ගිණුමක් අපේ බැංකුවල තියෙනවා. ඒ නිසා අපි මේ බැංකු ටික සියල්ල අලුතෙන් හදලා ඒ සමෘද්ධි බැංකු සංගම් හැටියට සකස් කරලා විශේෂයෙන්ම සහනාධාර නොලබන ඒත් අඩු ආදායම් ලාභීන්ට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ලබා දීමේ කටයුත්තට අපි අත ගහනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අද පහුගිය කාලේ මේ සමෘද්ධි බැංකු වල සල්ලි තිබුණත් මේ අය මේ අඩු ආදායම් ලාභීන්ගේ ප්‍රාග්ධන අවස්ථය හරියට සපුරපු නැති නිසා අද ගම්මාන සම්පූර්ණයෙන්ම ගිනි පොලි කරවේ වෙලාගෙන ඉන්නේ. අද ගම්මානවල වැඩ කරන ගිනි පොලි ව්‍යාපාර ගත්තම ලංකාවේ අපි දැනට අධ්‍යයනය කරලා තියෙනවා 49ක්. මේ සියලු දෙනාගේම පොලිය 60%ට වැඩි. දවසට 105ට ණය දෙන මේ ගිනි පොලි ව්‍යාපාරිකයන් අද දුප්පත් මිනිස්සු අතර, පොලේ වෙළඳාම් කරන මිනිස්සු අතර, සංචාරක වෙළඳුන් අතර, පදික වෙළඳුන් අතර ඉතාම ජනප්‍රියයි. ඒ නිසා අපි ඒ වගේ 105ට දවසට පොලිය ගන්න මිනිසුන්ට 100ට කාලට දවසට පොලිය දෙන වැඩසටහන අපේ මේ බැංකුව හරහා සකස් කරගෙන යනවා. ඒ නිසා අපි ඉදිරි කාලය තුල මේ ගිනි පොලි කරුවන්ගෙන් මේ දුප්පත් අය ගලව ගන්නත්, ඒ වගේම සහනාධාර නොලැබුවා අඩු ආදායම් ලාභී ඔය තමුන්ගේ දේපල උගස් තියලා, කුඹුර උගස් තියලා, අපි බැලුවොත් ජනපදවල කුඹුර උගස් තියලා පොලිය වෙනුවට ඒ ආසන්නෙන් භාගයක් දෙනවා. මේ මිනිස්සුන්ට කවදාවත් ඔළුව උස්සන්න බෑ. ඒ නිසා ඒ අය ඒ මේ උගස් වලින් බේර ගන්න අපි සමෘද්ධි බැංකු ව්‍යාපාරයේ තියෙන බැංකු සමෘද්ධි ව්‍යාපාරයේ තියෙන මුදල් පාවිච්චි කරමින් අපි සැබෑ ලෙස 97ක් නියෝජ්‍ය කතා ඉවරයි. 97ක් නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ කුඩා ව්‍යවසායකයන්ගේ ප්‍රමාණය මුළු ව්‍යවසායකයන්ගේ. ඒ නිසා මේ අයගේ අවශ්‍යතා සපුරන්න මේ බැංකුව අපි කුඩා ප්‍රාග්ධන අවශ්‍යතාවයන් තියෙන අය ළඟට නිවැරදිව අරගෙන යනවා. බොහොම ස්තුතියි.
ගයි දියුණුවගම සංශෝධන පනත් කෙටුම්පත ගරු මන්තුමා දැන් නම් වෙලාව අවසන්, අපි එකට අවසන් කළ යුතුමයි.
හොඳයි ඒ ගැන වෙනම ඇමතුමා උත්තරයක් දෙයි හොඳයි දිවි නැගුම සංසන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම සභාවයකද කාර්ක සභා අවස්ථාව කාර්ක සභා අවස්ථාවේ පළමුවත් වන වගන්තිය සභාවයකද
හයි
දෙවෙනි වන වගන්තිය සභාවයකද තුන්වන වගන්තිය සභාවයකද
හයි
හතරවන වගන්තිය සභාවයකද
හයි
පස්වන වගන්තිය සභාවයකද
හයි
ප්‍රඥප්ති වගන්තිය සභාවයකද
හයි
නාමයේ සභාවයකද පාර්ලිමේන්තුව යරි රැස්වේ පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ගරු ඇමතුමා තුන්වෙනි වර කියවීම
ඉදිරිපත් කරන
සභාව එකඟද?
හායි.
දිවි නැගුම වරහන් ඇතුළේ සංශෝධනය පනත් කෙටුම්පත තුන්වර වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.